ඌවේ කුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඌව ගුරු ගෙදරින් විද්‍යාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දෙන්නේ මොනරාගල අධ්‍යාපන කලාපයේ මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.
ආයුබෝවන් දුවේ පුතේ, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. 2022 අපොස සාපේල විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විද්‍යා විෂය අද දවසේ සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ, විද්‍යා විෂය ශ්‍රේෂ්ඨයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතේ අධ්‍යයනය කරන සිද්ධ වෙනවා. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වශයෙන් අද දින අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වන 10.1 පෙළ පොතේ 3 වන පාඩම වන පදාර්ථයේ ව්‍යුහය රසායන විද්‍යාවට අයත් වන අතර රසායන විද්‍යාවට අඩිතාලම් වෙන්නේ පුතේ මේ පාඩම වීම ඉතා වැදගත් කාරණයක්. ඒ නිසා මේ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න කියලා මම ඔබ ඉල්ලා සිටිනවා. ඉතින් දුවේ පුතේ, අපි පාඩම ආරම්භ කරමු. අප අවට පරිසරය ඇති දෑ පදාර්ථ සහ ශක්ති විශේෂ ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. පදාර්ථයක් කියලා කියන්නේ මොකක්ද? පදාර්ථයක් ලෙස අපි හඳුන්වන්නේ අවකාශයේ ඉඩක් ගන්නා වගේම ස්කන්ධයක් ඇති. ඒ වගේම ශක්ති විශේෂ කියන්නේ මොනවද? ශක්ති විශේෂ කියලා හඳුන්වන්නේ අවකාශයේ ඉඩක් නොගන්නා වගේම ස්කන්ධයක් නැති දේ. එතකොට ඒවා අපි හඳුන්වනවා ආලෝකය, තාපය, විද්‍යුතය, චුම්බක ශක්තිය, යාන්ත්‍රික ශක්තිය වශයෙන් ශක්ති විශේෂ ගණනාවක් අපි අධ්‍යයනය කරනවා. පෙළ පොතේ 52 පිටුව පෙරලගන්නකෝ පුතේ. එහි තියෙනවා පදාර්ථය සම්බන්ධ ගැලීම් සටහනක්. හොඳින් නිරීක්ෂණය කරන්න. පදාර්ථවල භෞතික ස්වභාවය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොනවද? ඝන, ද්‍රව, වායු. රසායනික සංයුතිය අනුව සංසුද්ධ ද්‍රව්‍ය හා සංසුද්ධ නොවන ද්‍රව්‍ය ලෙස වර්ග දෙකකට බෙදෙනවා. සංසුද්ධ නොවන ද්‍රව්‍ය අපි මිශ්‍රණ ලෙස නම් කරනවා. මිශ්‍රණ දෙකක් ඇති බව ඔබ නවයේ අවසෙද්දීත් ඉගෙනගෙන තියෙනවා. සමජාතීය මිශ්‍රණ සහ විසම ජාතීය මිශ්‍රණ වශයෙන් මේ සම්බන්ධව 11 වසර පාඩමකදී ඔබ අධ්‍යයනය කරනවා. විශේෂයෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංසුද්ධ ද්‍රව්‍ය සම්බන්ධව. සංසුද්ධ ද්‍රව්‍ය විදිහට අපි සලකන්නේ මූල ද්‍රව්‍ය සහ සංයෝග. දැන් ඔබ මූල ද්‍රව්‍ය මීට පෙර සෑහෙන ප්‍රමාණයක් අධ්‍යයනය කරලා තියෙනවා 9 වසරෙදි. උදාහරණ හයිඩ්‍රජන් ගැන අහලා තියෙනවා, බාහිර නයිට්‍රජන් ගැන, ඔක්සිජන් ගැන, ෆොස්ෆරස්, සල්ප, ක්ලෝරීන්, සෝඩියම්, යකඩ, ඇල්මිනියම් වගේ මූල ද්‍රව්‍ය ගැන ඔබ හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ඔක්කොම සංසුද්ධ ද්‍රව්‍ය විදිහට සලකන්නේ. සංයෝග විදිහට ඔබ අධ්‍යයනය කරලා තියෙන සංයෝග සෝඩියම් ක්ලෝරයිඩ්, ලුණු, ඒ වගේම ලුණු වල තිත්ත රසක් එන්න හේතු වන මැග්නීසියම් ක්ලෝරයිඩ් වගේ සංයෝග, ජලය H2O, කාබන් ඩයොක්සයිඩ් වගේ සංයෝග රහසියක්, මුලතිත ගන්න හුණුවල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි සංයෝග තියෙනවා, විලාකිරිවල CH3 COOH වගේ සංයෝග තියෙනවා. මේවා ඔක්කොම සංයෝග විදිහට නම් කරනවා. ඒවත් සංසුද්ධ ද්‍රව්‍ය විදිහට අපි සලකන්නේ. ඉතින් දුවේ පුතේ, පදාර්ථයේ දැනුම් එකගෙ මොකද්ද? ඔබ දන්නවා පරමාණු. පරමාණු ගැන සවිස්තරව අපි දැනගෙන සිටිය යුතුයි. පරමාණුව ඊට වඩා කුඩා උපපරමාණුක අංශු තුනකින් සමන්විත බව සොයාගෙන තියෙනවා විද්‍යාඥයන් විසින්. ඒවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ලෙස නම් කරලා තියෙනවා. ඒවට උපපරමාණුක අංශු කියලා කියනවා. ප්‍රෝටෝනයකට ආරෝපණයක් තියෙනවා පුතේ, ඒක ධන ආරෝපණයක්. නියුට්‍රෝනයකට ආරෝපණයක් නැහැ. ඒ වගේම ඉලෙක්ට්‍රෝනයකට ඍණ ආරෝපණයක් තියෙනවා. ඒ වගේම ස්කන්ධයක් තියෙනවා ඒ උපපරමාණුක අංශු වලට. ස්කන්ධයේ ප්‍රෝටෝනයක එකයි නියුට්‍රෝන එක එකක් විදිහටත් ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයේ ප්‍රෝටෝනයක ස්කන්ධයේ 1840 එකක් බවත් විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා. ඉතින් මේ උපපරමාණු අංශ සොයාගත් විද්‍යාඥයන් විදිහට ප්‍රෝටෝන හොයාගන්න ලැබුවේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. ඒ වගේම නියුට්‍රෝන සොයාගත්තේ ජේම්ස් චැඩ්වික් කියලා විද්‍යාඥයා විසින්. ඉලෙක්ට්‍රෝන සොයාගත්තේ ජේජේ තොම්සන්. ඉතින් දෙවිත මේ පිහිටන ස්ථානත් අපි කතා කරමු. එතකොට ඔබට ප්‍රශ්නිකුත් මතුවෙන්න පුළුවන්. පිහිටන ස්ථාන විදිහට ප්‍රෝටෝනයක් පිහිටන්නේ නියස්ටි. නියුට්‍රෝන පිහිටන්නේ නියස්ටි. ඒත් ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඒක රාශිය වූ ස්ථානයක් විදිහට අපි නියස්ටි පරමාණුක හඳුනගන්න ඕනේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ ශක්ති මට්ටම් වල. ඔබට දැන් ගැටලුවක් මතුවෙනවා කියලා කිව්වේ. දැන් පරමාණුක නියස්ටි කියන්නේ මොකද්ද? ඒතර අපි දැනගන්න ඕනේ පරමාණුක ව්‍යුහය කොයි වගේද කියන එක. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන සොයා ගැනීමත් සමග පරමාණු තුල මේවා සංවිධානය වී ඇති ආකාරය විද්‍යාඥයන් විසින් සොයා බැලුවා. අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් 1911 ඉදිරිපත් කළ නියස්ටික ආකෘතියට අනුව පරමාණුව මැදේ නියස්ටිය නම් ස්කන්ධයක එක රාශිය වූ කුඩා ප්‍රදේශයක් පවතින බව සොයා ගන්න ලැබුවා. පසුව ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අනාවරණය කර ගැනීම සමග ඒ නියස්ටිය තුල ප්‍රෝටෝන නියුට්‍රෝන එක රාශි වී ඇති බව අනාවරණය කරගත්තා. ඉතින් එහෙනම් නියස්ටිය තුල පුතේ තන ආරෝපණය සහිත ප්‍රෝටෝනත් ආරෝපණයක් රහිත නියුට්‍රෝනත් අඩංගු වෙනවා. එතකොට සම්පූර්ණම ස්කන්ධය රැඳී පවතින පරමාණුක නියස්ටිය තුල කියන එක ඔබට අනාවරණය වෙනවා. නියස්ටිය කොපමණ කුඩාද යන්න හිතුවොත් එහෙම පරමාණුව පාපන්දු ක්‍රීඩා පිටියක් නම් නියස්ටියේ මැද පිහිටි කඩල ඇටයක් තත් වඩා කුඩා ප්‍රදේශයක් බව උදාහරණයක් විදිහට සලකන්න පුළුවන්. නියස්ටියේ තරම්ම කුඩා එකක් බව ඔබට වැටහෙනවා ඇති. පරමාණු පිළිබඳව ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන පිහිටීම් පිළිබඳව නොඑක් ආකෘතීන් ඉදිරිපත් කළ තිනෝ මීට පෙර විද්‍යාඥයන් විසින් ප්ලම් පුඩි ආකෘතිය, ග්‍රහ ආකෘතිය වගේව අපේ සාමාන්‍ය පෙළ විභාගෙදී ඔබට විශේෂ නිදේශිත අයත් ග්‍රහ ආකෘතිය ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම මේ ඉදිරිපත් කරේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් ඉදිරිපත් කළ ග්‍රහ ආකෘතිය මෙහෙම සඳහන් කරනවා. පරමාණුව තුල ධන ආරෝපණ ඒක රාශිය වූ නියස්ටි වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ දෙමින් පවතී. එය ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වීමට සමානය කියන මතය ඉදිරිපත් කළා. ඉතින් ධන ආරෝපිත නියස්ටියට ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය නොවන්නේ ඇයි? ඒක විභාග ප්‍රශ්නයක් ඉදිරියට අහන්න පුළුවන් පුතේ. අපි හේතුව දැනගෙන ඉන්නේ ඇයි මේ ආකර්ෂණය නොවන්නේ කියලා. නියස්ටි වටා ඉලෙක්ට්‍රෝන ඉතා වේගයෙන් භ්‍රමණය වීම නිසා ඒවා එකිනෙක හා ආකර්ෂණය නොවන බව සාගෙන තියෙනවා. ඉතින් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය තවදුරටත් විස්තර කළ නීල්ස් බෝ විද්‍යාඥයා ප්‍රකාශ කළේ ධන ආරෝපිත නියස්ටි වටා ඇති නිශ්චිත පතවල හෙවත් කක්ෂවල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව. දැන් ඉලෙක්ට්‍රෝන පවතින නියස්ටි වටා වූ අවකාශ ප්‍රදේශයේ ඍණ ආරෝපිතයි ප්‍රෝටෝන ගණන සහ ඉලෙක්ට්‍රෝන ගණන උදාසීන පරමාණුක සමානයි. මේ නිසා පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා අපි සඳහන් කරනවා. මේ තොරතුරුත් එක්ක පුතේ අපි පරමාණු ව්‍යුහය අවබෝධ කරගන්න බලමු. එතකොට පරමාණුවක මැදේ නියස්ටිය පිහිටනවා. එහි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පිහිටනවා. ධන ආරෝපණයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටෝන. ඒ නිසා නියස්ටිය ධන ආරෝපිතයි. එතකොට නියස්ටිය වටා කවච පිහිටනවා. කවච 1, 2, 3, 4 වශයෙන්. ඒ වගේ මේවා අපි ශක්ති මට්ටම් කියලත් නම් කරනවා. පළමු ශක්ති මට්ටම, දෙවන ශක්ති මට්ටම, තුන්වන ශක්ති මට්ටම, ඒ වගේම හතරවන ශක්ති මට්ටම වශයෙන් නම් කරනවා. තව සංකේත භාවිතා කරලත් මේ ශක්ති මට්ටම් හතර, මුල් ශක්ති මට්ටම් හතර අපි නම් කරනවා. පළමු ශක්ති මට්ටම K ශක්ති මට්ටම, දෙවන ශක්ති මට්ටම L ශක්ති මට්ටම, තුන්වන ශක්ති මට්ටම M ශක්ති මට්ටම සහ හතරවන ශක්ති මට්ටම N ශක්ති මට්ටම වශයෙන් නම් කරනවා. එතකොට ඔබේ පොතේ මැද නියස්තිය ලකුණු කරන්න එහි ප්‍රෝටෝන නියුට්‍රෝන සඳහන් කරන්න පුළුවන්. නැත්නම් ඩොට් එකක් විදිහට තියන්න පුළුවන්. ඒ වටා රවුම් හතරක් ඇඳගන්න. ඒව නම් කරන්න 1, 2, 3, 4 ශක්ති මට්ටම් වශයෙන් ඕන අපිට සංකේත විදිහටත් K L M N විදිහට අනුපිළිවෙලින් නම් කරන්න පුළුවන් නියස්තියේ සිට පිටට. ඉතින් දෙවිපතේ තව දෙයක් දැනගන්න ඕනි. මේ පළමු ශක්ති මට්ටමේ නැත්නම් K ශක්ති මට්ටමේ වගේම KLMN නැත්නම් 1, 2, 3, 4 ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන කොහොමද පිහිටන්නේ? කොච්චර ප්‍රමාණයක් පිහිටනවද කියන එක. මූල ද්‍රව්‍ය දයට 115, 24 වගේ ප්‍රමාණයක් සාගෙන තියෙනවා. ඉතින් ඒ 15 සැලකුව විට පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිහිටන්න පුළුවන් දෙකයි පුතේ. දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිහිටන්න පුළුවන්. තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් පිහිටන්න පුළුවන්. හතරවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 32ක් පිහිටන්න පුළුවන්. ඔබ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ආවර්තා වගුවේ ඔබට ඉගෙන ගන්න වෙන්නේ ඒ 115 මුල් මූල ද්‍රව්‍ය 20 නිසා ඒ 20 ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටමල කොහොමද පිරෙන්නේ කියන එකක් දැනගෙන ඉන්න ඕනේ. මුල් මුල් ද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන සැලකුවොත් පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2ක් විදිහටත් දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් සහ හතරවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2ක් විදිහටයි පිරෙන්නේ. ඉතින් ඔබ මේ හොඳින් මතක තියාගන්න ඔබේ පෙළ පොත පෙළල බලන්න පුතේ. එහි සඳහන් වෙනවා මේ සම්බන්ධව සවිස්තර. ඒ වගේම පුතේ එක් එක් ශක්ති මට්ටම් වලට නියමිත ශක්තියක් පවතිනවා. නිස්සතිය සිට ඉවතට යන විට මෙම ශක්තියද ක්‍රමයෙන් වැඩි වෙනවා. නමුත් ශක්ති මට්ටම් අතර පරතරය අඩුවීමක් අපිට දකින්න ලැබෙනවා. අපි දැන් පරමාණු සම්බන්ධව මූලිකව ව්‍යුහය සම්බන්ධව ඒ ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරය ශක්ති මට්ටම් ගැන යම් අවබෝධයක් ලබා ගත්තා. ඉතින් දුවේ පුතේ පරමාණු සම්බන්ධව තවදුරටත් කරුණු විසා බලනකොට අපි දැනගන්න ඕන ඉතා වැදගත් කාරණා කීපයක් තියෙනවා. පළමුව එක පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ මුල්ම පරමාණු නියස්ති අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව එහි පරමාණු ක්‍රමාංකය ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස කාබන් පරමාණුවේ ප්‍රෝටෝන 6ක් අඩංගු වෙනවා. ඒ නිසා එහි පරමාණු ක්‍රමාංකය 6ක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම සෝඩියම් පරමාණුවේ ප්‍රෝටෝන 11ක් අඩංගු වෙනවා. එම නිසා එහි පරමාණුක ක්‍රමාංකය 11ක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඇල්මිනියම් වල ප්‍රෝටෝන 13ක් අඩංගු වෙනවා. ඒ පරමාණු ක්‍රමාංකය 13ක් වශයෙන්ද සඳහන් කරන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට ප්‍රෝටෝන සංඛ්‍යාව දන්නවා. අපි එම් ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකය ලෙස හඳුනගන්න ඕනිය. විශේෂ කාරණයක් වන්නේ පරමාණු ක්‍රමාංකය එම මූල ද්‍රව්‍යයට අනන්‍ය ලක්ෂණයක් වීම. ඒ කියන්නේ පුතේ පරමාණුක පරමාණු ක්‍රමාංකය ආයන ඉන් අදහස් වන්නේ මූල ද්‍රව්‍ය කාබන් බවයි. ඒ වගේම පරමාණු සම්බන්ධව විශේෂ දැනගන්න ඕන කාරණයක් තමයි ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය යනුවෙන් අදහස් කරන්නේ පරමාණුක නියස්තිය අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් ඓක්‍ය. උදාහරණයක් ලෙස ඇල්මිනියම් මූල ද්‍රව්‍ය. ඔබ නිතර මහල් තියෙන ගෙදර තියෙන ඇල්මිනියම් භාණ්ඩ ගැන ඔබ දන්නෝ. ඇල්මිනියම් පරමාණුවේ ප්‍රෝටෝන 13ක් සහ නියුට්‍රෝන 14ක් අඩංගුයි. ඒසය පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය 27ක් ලෙස ගන්නවා. ඒ වගේ සෝඩියම් වල ප්‍රෝටෝන 11ක් සහ නියුට්‍රෝන 12ක් අඩංගුයි. ඒසය ස්කන්ධ ක්‍රමාංකය කියන් ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව 23ක් විදිහට ගන්නවා. කැල්සියම් වගේ පරමාණුවක ප්‍රෝටෝන 20ක් සහ නියුට්‍රෝන 20ක් අඩංගුයි. ඒසය එහි ස්කන්ධ ක්‍රමාංකය 40ක් ලෙස සඳහන් කරන්න පුළුවන්. පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය ලියා දැක්වීමේ සම්මත ක්‍රමයක් තියෙනවා. ඒක ජාත්‍යන්තරව භාවිතා කරන ක්‍රමයක්. 55 පිටුව පෙරල ගන්න පුතේ. ඒයි සඳහන් වෙනවා අදාළ මූලද්‍රව්‍යයේ සංකේතයේ වම්පස පහලින් පරමාණුක ක්‍රමාංකයේද වම්පස ඉහලින් ස්කන්ධ ක්‍රමාංකයේද යොදන්න තමයි අපි සකස් කර තියෙන සම්මත ක්‍රමයට. ඉතින් උදාහරණයක් විදිහට ඇල්මිනියම් AL කියලා ලිව්වොත් එහි වම්පස ඉහල කැලවරේ 27ක් ලෙස ස්කන්ධ ක්‍රමාංකය සටහන් කරනවා. කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන වල එකතුව පහල වම්පස පහල 13ක් ලෙස පරමාණු ක්‍රමාංකය සඳහන් කරනවා. සෝඩියම් පරමාණුව ගත්තොත් සෝඩියම් වල ස්කන්ධ ක්‍රමාංකය 23 වම්පස ඉහලින් සඳහන් කරනවා. ඒ වගේම පරමාණු ක්‍රමාංකය පහලින් සටහන් කරනවා. දැන් අපි අභ්‍යාසයක් සලකා බලමු. ස්කන්ධ ක්‍රමාංකයට සංකේතයක් අපි ඉදිරිපත් කරනවා කැපිටල් A. ඒ වගේම පරමාණු ක්‍රමාංකයේ Z සංකේතයෙන් නිරූපණය කරනවා. ඉතින් X කියලා මුල් ද්‍රව්‍යයක් ඔබට ලබා දී ඇතනම් X මුල් ද්‍රව්‍යයේ ඉහළ වම්පස ඉහළ A සඳහන් කරනවා වගේම ඒ වගේම පහළ Z සංකේතයේ දීමෙන් ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය පැහැදිලිව සටහන් කරන්න පුළුවන්. අභ්‍යාසයක් විදිහට තව කරුණක් අපි සලකා බලමු. ඇල්මිනියම් වල ස්කන්ධ ක්‍රමාංකය 27යි. ඉහළින් සටහන් කළ දෙනවා වම්පස, පහළින් පරමාණු ක්‍රමාංකය සඳහන් කළ දෙනවා. ඇල්මිනියම් වල ප්‍රෝටෝන ගණන කීයක් තියෙනවද? ඇල්මිනියම් පරමාණුවේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? යනවා අපි දන්නවා ප්‍රෝටෝන 13ක් තියෙනවා කියලා. නියුට්‍රෝන කොහොමද තියෙනවද? 27 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන වල එකතුව. එහෙනම් ප්‍රෝටෝන ගණන අඩු කිරීමෙන් අපිට පුළුවන් නියුට්‍රෝන ගණන සොයා ගන්න. ඒ අනුව 14ක් බව සොයා ගන්න පුළුවන්. 27ෙන් 13ක් අඩු කරාම මොන 14යි. ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්නට සමානයි උදාසීන පරමාණුව. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ගන්න 13ක් ලෙස මේ දි සඳහන් කරන්න පුළුවන්. ඇහුවොත් ස්කන්ධ ක්‍රමාංකයේදී කියලා 27යි. පරමාණු ක්‍රමාංකයේදී කියලා ඇහුවොත් 13යි. විද්‍යුත් වශයෙන් උදාසීන පරමාණුවක් නම් එහි ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන ගණන ගැන කුමක් කිව හැකි? ඉලෙක්ට්‍රෝන ගණන සහ ප්‍රෝටෝන ගණන සමානයි. ඉතින් දුවිපතේ පරමාණුව ගැන ඉගෙන ගන්නකොට තව විශේෂ කාරණයක් දැනගෙනම ඉන්න ඕනේ, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මොකද පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ පරමාණුක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙලින් එක් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හැඳින් වෙනවා. උදාහරණයක් ලෙස ඇල්මිනියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 13ක් තියෙනවනේ. එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා දැක්වුවොත් පළවෙනි ශක්ති මට්ටම 2යි, දෙවෙනි ශක්ති මට්ටම 8යි, තව 3ක් ඉතිරි ඉලෙක්ට්‍රෝන, ඒ 3 තුන්වෙනි ශක්ති මට්ටමට දානවා. ඒක 2යි 8යි 3යි වශයෙන්. තව උදාහරණයක් අපි සලකා බලමු. X නම් උදාසීන මුල් ද්‍රව්‍යයේ පරමාණුවේ පරමාණුක ක්‍රමාංකයේ 20 එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. 2යි 8යි 8යි 2යි නේද පුතේ? තව දුරටත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා 56 පිටුව බලන්නකෝ. ඉතින් මූලද්‍රව්‍ය ඔන්න නම් කළ තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම නම සහ ඒ නමට අදාළ සංකේතයෙන් පරමාණු සංකේතය අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම ඒ එක් එක් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් ලියා දැක්වීමට ඔබ පුරුදු විය යුතුයි. ඉතින් ওই මූලද්‍රව්‍ය 20 වගේම සංකේතාත්මකව XY වශයෙන් මහාන මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හඳුනගෙන නියුට්‍රෝන සංඛ්‍යා හඳුනගෙන අපිට ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න අපිට පුරුදු වෙන්න වෙනවා. දරුවනේ දැන් ඔබ පෙළ පොතේ පිටුවක 57 පෙරලා ගන්නකෝ. නූතන ආවර්තාවක්. අපි දන්නවා දැයට මූලද්‍රව්‍ය 115කට වැඩි සංඛ්‍යාවක් සාගෙන තියෙනවා. මේවායේ ಗುಣ වෙන්වෙන්ව අධ්‍යයනය කිරීම ඊට අපහසු කාරණයක් නිසා මූලද්‍රව්‍ය වර්ගීකරණයක් කිරීමට විද්‍යාඥයෝ විශාල උත්සාහයක දැරුවා. ආවර්තාවග මුලින්ම ඉදිරිපත් කරන ලැබුවේ රුසියානු ජාතික විද්‍යාඥයෙක් වන දිමිත්‍රි මෙන්ඩලීෆ් විසින්. මේ මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ප්‍රතිඵලයක් විදිහ තමයි ආවර්තාවග ඉදිරිපත් වෙන්නේ. ඔහු ඉදිරිපත් කළ ආවර්තාවග පදනම් වී ඇත්තේ ස්කන්ධ ක්‍රමාංකයේ මත. එතකොට ස්කන්ධ ක්‍රමාංකය එකක් වන මූලද්‍රව්‍ය පළවෙනි කොටුවේ තියලා අනුපිළිවෙලෙන් ආරෝහණ පිළිවෙලට සකස් කරගෙන ආවර්තාවග මූලද්‍රව්‍ය 115 පෙළ ගැස්සුවා. එදා සොයා නොගත් මූලද්‍රව්‍ය සම්බන්ධව හිස් තැන් තියන්නත් ඔහු අමතක කළේ නැහැ. දැනට භාවිතා කරන ආවර්තාවග නූතන ආවර්තාවග පදනම් වී ඇත්තේ පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත. ඒ අනුවයි වර්ගීකරණය කළ ආවර්තාවග පිළියෙල කළ තියෙන්නේ. එහිදී ඔබ දන්නවද කොටු අංකයට සමානයි පරමාණු ක්‍රමාංකය. කියන්නේ ප්‍රෝටෝන ගණන සමානයි. ඒ වගේම උදාසීන පරමාණුවක් නම් අපි කරගත්ත ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙනම් ඔබට ඔය 115 පරමාණුක ක්‍රමාංක ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් කොටු අංකයෙන්. ඒකත් හොඳින් මතක තියාගන්න. මොකද අපිට වැදගත් වෙනවා විභාගයේදී ඒ කාරණේ මතක තබා ගැනීම. අපොස සාපෙළ විභාගයේ සඳහා ඔබ අධ්‍යයනය කරන්න අවශ්‍ය වන්නේ මෙහි මුල් මුල් ද්‍රව්‍ය 20 ඇතුළත් නූතන ආවර්තාවග්වේ කොටසක්. එය අංක 1 සිට 20 දක්වා පරමාණුක ක්‍රමාංකය ඇතුළත් කොටස. අංක 1 සිට 20 දක්වා මුල් ද්‍රව්‍ය පමණයි. එය 57 පිටුවේ 15 දැක්වෙනවා. බලන්න පුතේ. ඒකේ සිරස් පේලි 8ක් තියෙනවා කියලා ඔබට පේනවා. ඒ සිරස් පේලි අපි නම් කරන්නේ කාණ්ඩ විදියට. කාණ්ඩ නම් කරනකොට රෝමී ලක්කමින් රෝමී ලක්කය 1 2 3 4 5 6 7 8 වශයෙන් නම් කරනවා. ඒ වගේම තිරස් පේලි 4ක් තියෙනවා. පළවෙනි තිරස් පේලියේ තියෙන මුල් ද්‍රව්‍ය 2ක්. මේ පළවෙනි ආවර්තය දෙවෙනි තිරස් පේලි මුල් ද්‍රව්‍ය 8ක් තියෙනවා. මුල් ද්‍රව්‍ය පරමාණු 8ක් තියෙනවා. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන් වශයෙන්. ඒ දෙවෙනි ආවර්තයේ තුන්වෙනි තිරස් පේලියේ සෝඩියම්, මැග්නීසියම්, ඇල්මිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ප, ක්ලෝරින්, ආගන් ලෙස සඳහන් වෙනවා. ඒ තුන්වෙනි ආවර්තය ලෙස නම් කරනවා. හතරවෙනි ආවර්තයේ පොටෑසියම්, කැල්සියම් විදියට ඔබට අධ්‍යයනය කරන්න වෙනවා. එතකොට තිරස් පේලි ආවර්ත ලෙසත් සිරස් පේලි කාණ්ඩ ලෙසත් නම් කරනවා. ඉතින් දෙවිපුතේ මේ ආවර්තාවගුව දිහා බැලුවම අපිට කරුණු රාශියක් පහසෙන් මතක තියාගන්න අපිට පුළුවන් වෙනවා. දැන් බලන්න අටවෙනි කාණ්ඩේ තියෙන මුල් ද්‍රව්‍ය අපි හඳුන්වනවා නිෂ්ක්‍රීය වායු ලෙස. නැත්නම් උච්ච වායු ලෙසත් හඳුන්වනවා. ස්ථායි මුල් ද්‍රව්‍ය ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? අට හැරුණු විට 1 2 3 4 5 6 7 කියන මුල් ද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන වලින් පිරලා නැහැ. හැබැයි අටවෙනි එකේ ඉලෙක්ට්‍රෝන වල පිරලා තියෙන නිසා අපි ස්ථායි මුල් ද්‍රව්‍ය කිද සලකනවා. එහෙනම් අනිත් ඒවා ස්ථායි. එතකොට අස්ථායි නම් මොකද වෙන්නේ? ඒවා සංයෝග මුල් ද්‍රව්‍ය දෙකක් හෝ තුනක් හෝ එකතු වීමෙන් වැඩි ගන්නක් එකතු වීමෙන් සංයෝග හදනවා. ඒ කියන්නේ පරමාණු එකිනෙක බැඳෙනවා. ඒවට අපි කියනවා බන්ධන කියලා. ඔය බන්ධන ආකාරය බන්ධන හැදෙන ආකාරය අපි වෙනත් පාඩමේදී කතා කරනවා. සමහර විට ඔබ මේකට සාමාන්‍යයෙන් දන්නවා ඇති අයනික බන්ධන සහ සාසංයුජ බන්ධන විදියට. ඉතින් එහෙනම් අටවැනි කාණ්ඩේ මොනවද තියෙන්නේ? ස්ත්‍රී වායු. පළවෙනි කාණ්ඩේ අපි ෂාර්ලෝහ ලෙසත් හඳුන්වනවා. හත්වෙනි කාණ්ඩේ හැලජන ලෙස සලකන්නේ ෆ්ලෝරින් ක්ලෝරින් වගේ මුල් වගේ හැලජන ලෙසත් සලකනවා. ඉතින් මේකේ මේ ආවර්තාවක් වෙයි මේ කොටසේ ලිතියම් බෙරිලියම් සෝඩියම් මැග්නීසියම් ඇල්මිනියම් පොටෑසියම් කැල්සියම් වගේ මුල් අවිය ලෝහ ලෙස සලකනවා. බලන්න 115 ඇතුළත් 57 පිටුවේ නිල් පාටේ සඳහන් කරලා තියෙන සියලුම මුල් අවිය ලෝහ විදිය තමයි අපි සලකන්නේ. ඒ වගේම අලෝහ මුල් අවියක් තියෙනවා. ඒ මොනවද? කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් වගේ, ක්ලෝරින්, සල්ප, ෆොස්ෆරස් වගේ ඒවා අලෝහ මුල් අවිය. ලෝහ ලෝහ මුල් අවිය විදිහට අපි ගන්නෙ බෝරොන් සහ සිලිකන්. එතකොට නිෂ්ක්‍රීය වායු 8 කාණ්ඩයේ තියෙනවා. මතක තියාගන්න විභාග ප්‍රශ්නයක් ඉද අහනවා. ඒවා ස්ථායි. ස්ථායි කියන කියන්නේ අවසන් සැක්මට ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පුරවගෙන සිටු නිසා. ඒ වගේම ඒවා වෙනත් මුල් අවියක සංයෝග හදන්නේ. අනිත් මුල් අවිය 1 2 3 4 5 6 7 කාණ්ඩවල මුල් අවිය අස්ථායි. ඒකට හේතුව අවසන් සැක්මට ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පිරිලා නැහැ. එසා ඒවා මුල් අවිය එකතු වීමෙන් සංයෝග සාධාරණ පෙළඹෙල දෙන්නේ. දුවේ පුතේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. යම් මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය නිරූපණය කළ විට ශක්ති මට්ටම් ගණනින් ආවර්තා අංකය හොයාගන්න පුළුවන් අපි. ඒ වගේම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණනින් කාණ්ඩ අංකය සොයාගන්න පුළුවන්. මේක විභාගෙදී අපිට වැදගත්ම වන කාරණා. දැන් බලමු උදාහරණයක්. ක්ලෝරින් පරමාණු ක්‍රමකේ 17යි. එන ඉලෙක්ට්‍රෝනත් එයාට 17යි. මොකද උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සමානයිනේ. සයි ඉලෙක්ට්‍රෝන 17 නිසා අපි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියමු 2 8 7. ඒකට ශක්ති මට්ටම් 3ක් තියෙනවා. 2 8 7 ශක්ති මට්ටම් 3. එහෙනම් 3 වන ආවර්තයට අයත් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එහෙනම් මෙය 7 කාණ්ඩයට අයිති මුල් අවියක්. තවත් උදාහරණයක් ගමුකෝ. ඕන x කියලා මුල් අවියක් තියෙනවා. එහි පරමාණු ක්‍රමකේ 19යි. හොඳයි ලියමු බලන්න ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය 2 8 8 1. එතකොට අපි දන්නවා ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ආවර්තය 4. අවසාන ශක්තිමට ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. එහෙනම් අපි දන්නවා පළවෙනි කාණ්ඩයට ඇතු වෙන්නේ. මෙය ඊටම වැදගත් කාරණයක්. මේ අනුව අවසාන ශක්තිමට්ටමේ සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් ඇති පරමාණු එකම කාණ්ඩයට වැටෙනවා. වගේම ශක්ති මට්ටම් සමාන ගණනක් තියෙන සමාන වෙන මුල් අවිය එකම ආවර්තයට වැටෙනවා කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන්. පැහැදිලි නේද පුතේ? අවසාන ශක්තිමට ඉලෙක්ට්‍රෝන ගන්න සමාන ඒවා එකම කාණ්ඩයටත් ශක්ති මට්ටම් ගන්න සමාන ඒවා එකම ආවර්තයටත් වැටෙනවා. ඒ අනුව තමයි ආවර්තාවග නූතන ආවර්තාවග සකස් වෙලා තියෙන්නේ. ද්විපතේ ආවර්තාවගුවේ මුල් අවිය පිහිටන කොටු අංකේ අපි මුලින් සඳහන් කරා වගේම කොටු අංකයෙන් ප්‍රෝටෝන ගන්න සහ ඉලෙක්ට්‍රෝන ගන්න සොයාගන්න පුළුවන්. මොකද ඒවා උදාසීනයි. උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සමාන නිසා. තව එකක් කියන්න ඕනේ පුතේ, මේ මුල් අවිය 20 අපි කටපාඩම් කරලා තිබුණොත් මතකයේ තිබුණොත් අපිට පුළුවන් ගණන් කරගෙන ගිහිල්ලා ප්‍රෝටෝන සංඛ්‍යාව හොයන්න. ඉතින් පොස්පරස් මුල් අවිය පිහිටන්නේ 15 කොටුවේ. එම් ගණන් කරගෙන යනකොට ඒ අනුව එහි ප්‍රෝටෝන 15ක් තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝනත් 15ක් අඩංගු වෙනවා. ඉතින් දුවේ පුතේ මුල් අවිය 20 අනුපිළිවෙලින් පාඩම් කරලා තියාගන්න. ඉතින් දුවේ පුතේ අපි පරමාණු සම්බන්ධව සෑහෙන විස්තරයක් මේ වෙනකොට ඉගෙනගෙන අවසන්. ඒ වගේම අපි පරමාණු ගැන ඉගෙන ගන්නකොට දැනගන්න ඕන තවත් විශේෂ කාරණයක් තමයි මේ සමස්ථානික කියන්නේ මොනවද. ඔබ නියුන්නු දැකලා තියෙනවනේ. නියුන්නු දැක්කොත් ඔබ කියන්නේ ආනේ අඳුර ගන්න බෑ, ඒක සමානයි, දෙන්නගේ ලක්ෂණ සමානයි, අපිට දෙන්න වෙන් කළ හඳුර ගන්න බෑ කියලා අපි කියනවා. නමුත් අපි දන්නවා මේ දෙන්නගේ සුවිශේෂී ලක්ෂණ වලින් අපි දෙන්න වෙන් කර ගන්න බලනවා. ඒක කන ඇලිලා තියෙනවා, ඇලුණු කන් තියෙනවා, නැත්නම් එල්ලෙන කන් තියෙනවා. අන්න අපි ඒක හඳුර ගන්න පුළුවන්. සමහර අය හිනා වෙනවා, සමහර අය හිනා වෙන්නේ නැහැ. එහෙම මොකක් කර ලක්ෂණික අපි දෙන්න වෙන් කළ හඳුර ගන්නවා. ඒ වගේම තමයි පුතේ පරමාණු ගත්තා දැන් 115ම ගත්තොත් ඒ වගේ නියුන්නු නැහැ. හැබැයි සමහර ඒවාට දැන් උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් වලට හයිඩ්‍රජන් පවුලේ 3 ඉන්නවා. කවුද මේ? මොන ප්‍රෝටියම් කියලා ඉන්නවා, ඩියුටීරියම් කියලා ඉන්නවා, ට්‍රිටියම් කියලා 3 ඉන්නවා. හරි නියුන්නු වගේ තමයි. හැබැයි ඒ වගේ ස්කන්ධයන් එකිනෙකට වෙනස්. එතකොට මේ සමස්ථානික කියලා කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සමස්ථානික කියලා කියනවා. එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු මේ මූලද්‍රව්‍ය සමස්ථානික කියලා අපි හඳුන්වන්නේ. එතකොට උදාහරණයක් කිව්වේ අර විදිහටම හයිඩ්‍රජන්, ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් විදිහට සඳහන් වෙනවා. එතකොට මේ සම්බන්ධව ඔබේ පෙළ පොතේ සඳහන් වෙන ඔබේ පෙළල බලන්න සමස්ථානික සම්බන්ධව පිටු අංකය 61 පිටුව බලන්න. එතකොට ඒකේ තව විස්තර අපි දැනගන්න ඕනේ ප්‍රෝටෝන ගණන ප්‍රෝටියම් වල 1යි, ඩියුටීරියම් වල 1යි, ට්‍රිටියම් වල 1යි. නියුට්‍රෝන ගන්න බලන්නකෝ. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමකට අඩු කරාම ඔන්න 0.1යි ප්‍රෝටියම් වල. ඩියුටීරියම් වල ස්කන්ධ ක්‍රමාංකයේ 2යි, පරමාණු ක්‍රම 1යි අඩු කරාම 1යි. එතකොට නියුට්‍රෝන 1ක් තියෙනවා. තුන්වෙනි එකේ ට්‍රිටියම් වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන 1ක් තියෙනවා. ඒ වගේම නියුට්‍රෝන 2ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනත් බලන්නකෝ. ඉලෙක්ට්‍රෝන සමානයි. ප්‍රෝටියම්, නියුටීරියම්, ට්‍රිටියම් 1 1 1 විදිහට තමයි ඉලෙක්ට්‍රෝනක් පිටන්නේ. ඒ අනුව අපි මෙන්න මෙහෙම මතක තියාගත්තොත් අපිට ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් පුතේ. ප්‍රෝටෝන ගණන සමාන, නියුට්‍රෝන ගණන වෙනස්, එකම මූල ද්‍රව්‍යයේ විවිධ ස්කන්ධ සහිත පරමාණු අපි කියනවා සමස්ථානික කියලා. ඉතින් ඔබට උදාහරණ දෙකක් ඔබේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒව තවදුරටත් අධ්‍යයනය කරන්න. තව තියෙනවා ක්ලෝරීන්. ක්ලෝරීන් ස්කන්ධය 35 සහ ක්ලෝරීන් ස්කන්ධය 37 වෙන මූල ද්‍රව්‍ය දෙකක් සඳහන් කරලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. මොකද ඔබට ඒවා විභාගෙදි ප්‍රශ්න විදිහට අහන්න පුළුවන්. ඒකෙත් බලන්න ප්‍රෝටෝන 17යි දෙකේම නියුට්‍රෝන ගන්න ඕන වෙනස් වෙනවා. 35 ස්කන්ධයේ දරන එකේ 18යි, 37 දරන එකේ 20යි. මේ ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි. ඒ අනුව මේ ලක්ෂණ හොඳින් අධ්‍යයනය කර මතක තියාගන්න. ඔබේ ප්‍රශ්න පත්‍රය ඔබට අත දෙනකොට තමයි මේ වගේ වටිනාකම තේරෙන්නේ. ඒ නිසා දැම්ම පුරුදු පුහුණු වෙලා මතක තියාගන්න. ආවර්තා වගුවේ දැකිය හැකි රටා තියෙනවා පුතේ. මේ රටා අධ්‍යයනය සඳහා මූල ද්‍රව්‍ය වල ಗುಣ දෙකක් සලකා බලන්න ඕනේ. මොනවද මේ ಗುಣ දෙක? පළමුවන අයනිකන ශක්තිය, විද්‍යුත් තීව්‍රතාවය. මොකද පුතේ පළමුවන අයනිකන ශක්තිය කියලා කියන්නේ? කොහොමද අපි ඒක අවබෝධ කරගන්නේ? ප්‍රෝටෝන ධනයිනේ, ඉලෙක්ට්‍රෝන ඍණයිනේ, ඍණ ආරෝපණයක් මේ දරන්නේ. ඒවා එකිනෙක ආකර්ෂණය වී පවතින නිසා මේ නිසා පරමාණුගේ එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට එම ආකර්ෂණ අභිභවා යාමට තරම් ශක්තියක් සැපිය යුතුයි. එවිට ධන ආයනයක් හැදෙනවා. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාම ධන ආයන එකක් හැදෙනවා. ධන ආයන හැදෙනකොට මොකද වෙන්නේ? එතකොට පරමාණුගේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඉලෙක්ට්‍රෝන පරමාණුගේ ඉවත් වීම අපි කියන්නේ ඔක්සිකරණය කියලා. එතකොට ඔක්සිකරණය වීමෙන් ධන ආයන සෑදෙනවා. ඉතින් එහෙම එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට සපයන්න ඕන අවම ශක්තිය ප්‍රථමයිනිකන නැත්නම් පළමුයිනිකන ශක්තිය ලෙස තමයි අපි සඳහන් කරන්නේ. ඒක ඔබේ පෙළ පොතේ බලන්න හොඳින් සඳහන් වෙනවා. වායුමය අවස්ථාවේ ඇති මූල ද්‍රව්‍ය පරමාණුකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන ආයනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය එහි පළමුවන අයනිකන ශක්තිය ලෙස හඳුන්වනවා. හොඳයි, උදාහරණයක් විදිහට අපි නිරූපණය කරමු. ඔන්න සෝඩියම් තියෙනවා. සෝඩියම් Na අවසාන ශක්තිමට ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. 2 8 1 11 8 ඉලෙක්ට්‍රෝන. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. ඒක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාම Na ධන ආයනයක් සෑදෙනවා. පොටෑසියම්. පොටෑසියම් වල 2 8 8 1 ඉලෙක්ට්‍රෝන 19ක් තියෙන නිසා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝනයේ අවම ශක්තියක් යොදලා ඔන්න ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. එහෙම ඉවත් කරාම පොටෑසියම් පරමාණු ඊතලයක් දාලා පොටෑසියම් ධන ආයන ලියලා ඉවත් තුන ඉලෙක්ට්‍රෝන අපි ධන ලකුණක් දාලා ඉලෙක්ට්‍රෝනේ සටහන් කරනවා. ඒක පෙළ පොතේ සඳහන් වෙන එකක්. ඔබ එය අධ්‍යයනය කරන්න. එක් පරමාණුවක් සඳහා මෙම අගේ ඉතා කුඩා අගයක්. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න යන ශක්තිය අපිට මනින්න බෑ. ඉතා කුඩා අගයක්. එම අගය පරමාණු 6.022 10^23 වෙනි බලයක්. ඒවත් මවුලයක් සඳහා ඉදිරිපත් කරනවා. දැනේ පොටෑසියම් වල ප්‍රථම අයනිකන ශක්තිය, පළමු අයනිකන ශක්තිය මවුලේට කිලෝජූල් 418ක් විදිහට තමයි ගන්නෙ. එතකොට සෝඩියම් වල පළමු අයනිකන ශක්තිය මවුලේට කිලෝජූල් 595ක් විදිහට සඳහන් වෙනවා. ඔබේ පෙළ පොතේ 63 වන පිටුව පෙරලා ගන්න. පළමුවන අයනිකන ශක්තිය වෙනස් වන ආකාරය ආවර්තවග්වේ පෙන්වලා තියෙනවා. දෙවන හා තුන්වන ආවර්තවල පළමුවන අයනිකන ශක්තිය වෙනස් වන රටාව හොඳින් අධ්‍යයනය කරන්නකෝ. ඒ වගේම ඒ සඳහා ඉදිරිපත් කළ තියෙන ප්‍රස්තාරික නිරූපණයත් හොඳින් අධ්‍යයනය කරන්නකෝ. ඒ අනුව දෙවෙනි ආවර්තය බලන්න. වමේ සිට දකුණට යන විට, ඒ කියන්නේ ලිතියම්, බෙල්ලියම්, බෝරෝන් විදිහට නියෝන් දක්වා යන විට පළමුවන අයනිකන ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට හේතුව තමයි එකම ආවර්ත ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන පිරීම නිසා නියස්සියේ තියෙන ආකර්ෂණය වැඩි වෙනවා. ඒ විට එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම සඳහා වැඩිපුර ශක්තියක් වැය කරන්න වෙන නිසා ආවර්තයක් උසේ වමේ සිට දකුණට යන විට මතක තියාගන්න විභාගයට අහන ප්‍රශ්නයක්. පළමුවන අයනිකන ශක්තිය වැඩිවීමක් දක්න ලැබෙනවා. ඒ වගේම කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යන විට පළමුවන අයනිකන ශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. අයඩිනල 1310 මවුලට කිලෝජූල්, ලිතියම් වල 590 මවුලට කිලෝජූල්, සෝඩියම් වල 495 මවුලට කිලෝජූල්, වගේම මල්වට කිලෝ ජූල් 418යි පොටෑසියම් වල. ඒකට අඩුවීමක් දක්වනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක විභාග ප්‍රශ්නයක් විදිහට අහන්නේ. කාණ්ඩයක් උස්සේ පහළට යන විට පළමු වෙනේකට ශක්තිය අඩුවීමට හේතුව. දෙවිතේ නියස්ටින් ඈත් වෙන විට ශක්මටම් කාණ්ඩයක් උස්සේ පහළට යනකොට ශක්මටම් ගන්න වැඩි වෙනවා. ඒතකොට නියස්ටින් ඈත් වෙනවා. මේ නිසා ඉලෙක්ට්‍රෝනයක් පහසුවෙන් ඉවත් කර ගැනීමට මේ පරමාණු වලට හැකියාව තියෙනවා. ඒ නිසා පළමු වනායනිකන ශක්තිය කාණ්ඩයක් උස්සේ පහළට යන විට අඩුවීමක් දක්වලා ලැබෙනවා. මේ අනුව ප්‍රථම අයනිකන ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය සදාහන් කරන්න කියලා කිව්වොත් ඔබට ඔන්න විභාග ප්‍රශ්නයක්. ඔබ දන්නවා ඒක හීලියම් පළමු ආවර්තයේ අවසාන මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. ඒක හීලියම් මූලද්‍රව්‍ය තමයි පළමු අයනිකන ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට ප්‍රථම අයනිකන ශක්තිය වෙනස් වන්නේ කොහොමද? වමේ සිට දකුණට යන විට ප්‍රථම අයනිකන ශක්තිය ක්‍රමයෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළ ඉහළ සිට පහළට යන විට ප්‍රථම අයනිකන ශක්තිය වෙනස් වන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔබ දැනගෙන ඉන්න ඕනි ඉහළ සිට පහළට යන විට පළමු අයනිකන ශක්තිය ක්‍රමයෙන් අඩු වන බව. ඒ වගේම පළමු අයනිකන ශක්තිය අඩු මූලද්‍රව්‍ය කුමක්ද කියලා ඇහුවොත් ඔබ මතක තියාගන්න 19 වෙනි කොටුව නැත්තම් පොටෑසියම් මූලද්‍රව්‍ය විදිහට මතක තියාගන්න. ඒ වගේම තව ගුණයක් තමයි විද්‍යුත් ඍණතාවය. ඔබ දන්නවා මූලද්‍රව්‍ය අස්ථායි වුණාම ඒවා බන්ධන හදන ක්‍රම දෙකක්. අයනික බන්ධන සහ සාසංජ්‍ය බන්ධන. සාසංජ්‍ය බන්ධනය කරන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ හදන බන්ධන. එතකොට විද්‍යුත් ඍණතාවයේ අර්ථ දැක්වීමේදී මේ සාසංජ්‍ය බන්ධන කියන අදහස අපි ඔලුවට වැටලා තියෙන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදන බන්ධන තමයි සාසංජ්‍ය බන්ධන කියලා කියන්නේ. ඒවා අපි භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් වගේ ද්‍රවවල, ඒ වගේම වායුවල ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායුවල තමයි මේ සාසංජ්‍ය බන්ධන තියෙන්නේ. ඉතින් විද්‍යුත් ඍණතාවයෙන් අදහස් කරන්නේ මොකද්ද පුතේ? මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සාසංජ්‍ය බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාව. පිටුවක 64 පිටුව බලන්නකෝ. පිටුවක 64 ආවර්තාව වගුවා ප්‍රස්ථාරික නිරූපණය හොඳින් නිරීක්ෂණය කරන්න ඔබට පේනවා ආවර්තාව වගුවේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාවයේ ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක අපේ විභාග ප්‍රශ්නයක්. ඒ නිසා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා මතක තියාගන්න. ඒ වගේ කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යන විට විද්‍යුත් ඍණතාවයට කුමක්ද සිදුවෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට ඔබ මේ දේ විද්‍යාත්මකව පැහැදිලි කරගන්නේ කොහොමද? ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට එකම ශක්තිමත් ඉලෙක්ට්‍රෝන පිහිටන නියස්ටේට ආකර්ෂණය වෙනවා වගේම තමා දෙසට ඉලෙක්ට්‍රෝන ඇදගැනීමේ හැකියාවත් වැඩිවීමක් වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට ශක්තිමට්ටම වැඩි වෙන අතර නියස්ටේට ආකර්ෂණය අඩු වෙනවා වගේම තමා දෙසට ඉලෙක්ට්‍රෝන ඇදගැනීමේ හැකියාවත් අඩුවීමක් වෙනවා. අභ්‍යාස කීපයක් අපි සල් කර බලමු. මේ කොටසෙන් විද්‍යුත් ඍණතාවයේ මනින ඒකකය දන්නවද පුතේ? පෝලින් පරිමාණය. ඉතින් පෝලින් පරිමාණයෙන් තමයි ආවර්තාවගේ ওই පිටුවේ සඳහන් වෙන්නේ. ඒතර ආවර්තාවගේ වැඩිම විද්‍යුත් ඍණතාවයක් ඇති මූලද්‍රව්‍ය සහ අඩුම විද්‍යුත් ඍණතාවයක් තියෙන මූලද්‍රව්‍ය නම් කරන්න. වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන 9 වෙනි කොටුවේ තියෙන මූලද්‍රව්‍ය නැත්නම් ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍ය. අඩුම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ පොටෑසියම් කියන මූලද්‍රව්‍ය. විද්‍යුත් ඍණතාවය නොපෙන්වන මූලද්‍රව්‍ය මොනවද කියලා අහනවා. ස්ථායි නැත්නම් නිෂ්ක්‍රීය වායු. අපි කියන 8 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය හීලියම්, නියෝන්, ආගන් ඒවා. ඊට හේතුව තමයි උච්ච වායු රසායනික බන්ධන සෑදීම කෙරෙහි අඩු නැඹුරුතාවයක් ඇති නිසා මේ විද්‍යුත් ඍණතාවය පෙන්වන්නේ නැහැ කියන එක. ඉතින් දුවේ පුතේ ආවර්තාව ගුණ නිරීක්ෂණය කරනකොට ඔබට විශේෂයෙන්ම හඳුනගන්න පුළුවන් ලෝහ මූලද්‍රව්‍ය, ඒ වගේම අලෝහ මූලද්‍රව්‍ය සහ ලෝහා ලෝහ මූලද්‍රව්‍ය පිළිබඳව පොසසාම් පෙළ විභාගයේදී වගේම ජීවිතයේ අනිකුත් කටයුතු සඳහාත් මේ පිළිබඳව දැනගැනීම ඉතා වැදගත් වෙන නිසා මෙම කොටසත් ඉතාම සවිස්තරව ඉගෙන ගමු. දැනට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය 115ක් පමණ වන මූලද්‍රව්‍ය සමූහයෙන් 80%ක් විතර දුවේපුතේ තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය. ඔබේ පෙළ පොතේ 57 පිටුව පෙළගත්තොත් ඔබට මේ හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් නිල් පාටෙන් සඳහන් වෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය පිළිබඳව. ලෝහ මූලද්‍රව්‍ය කියලා කොහොමද අපි හඳුනගන්නේ? මේ හඳුනගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලෝහවල භෞතික ගුණ පදනම් කරගෙන තමයි අපි හඳුනගන්නේ. මොනවද ලෝහවල භෞතික ගුණ? ලෝහවල ආවේනික දිස්නයක් තියෙනවා. ඒ වගේම රැවුදෙන හඬක් තියෙනවා. විද්‍යුත් සන්නායකතාවයක් පෙන්වනවා. ඒ කියන්නේ විදුලිය සන්නායනය කරනවා. ඒ වගේම තාප සන්නායකයි. තාපය ගමන් කරනවා. ඒ වගේම කම්බියක් ලෙස සකස් කරන තන්නේතාවයක් තියෙනවා. ඒ වගේම තලල තහඩුවක් ලෙස සකස් කිරීමේ හැකියාව තියෙනවා. ඒයින් අදහස් කරන්නේ ආහන්නිතාවය කියන එක. තහඩුවක් වගේ සකස් කිරීමේ හැකියාව ආහන්නිතාවය. මෙන්න මේ ලක්ෂණ තියෙන ඒවා ලෝහ විදිහට ගන්න. ඒ වගේම ලෝහවල පොදු වේගත්ව රසායනික ගුණ කිහිපයකුත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ලෝහ මූලද්‍රව්‍ය වල අවසාන ශක්තිමට්ටමේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන එවත් කැට අයන සෑදීමට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට සෝඩියම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා. අවසාන ශක්තිමට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි අපි අවසාන ශක්තිමට්ටමේ සංයුතා කවචය කියලා කියනෝනේ. සංයුතා කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන සෝඩියම් වල ඒ ඉලෙක්ට්‍රෝනය පිට කරමින් ඒක ධන අයනයක් හදනවා. මැග්නීසියම් වල අවසාන ශක්තිමට්ටමේ නැත්නම් සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරමින් මැග්නීසියම් ධන දෙක අයනය සාදනවා. ඒ වගේ තව රසායනික ගුණයක් සැලකුවොත් ලෝහ ඔක්සිජන් සමග සංයෝජනයේ වී බාෂ්මික ඔක්සයිඩ් සාදනවා. දැන් බාෂ්මික ඔක්සයිඩ් හඳුනගන්නේ කොහොමද? තෙත්ත, රතු සහ නිල් ලිට්මස් අපි බාෂ්මික ඔක්සයිඩ් එක තවරුවම බාෂ්මික අපිට රතු ලිට්මස් නිල් පාටට හරවනවා නම් එතන බාෂ්මික ද්‍රව්‍යයක් තියෙන්නේ කියලා අපි හඳුනගන්න පරීක්ෂණයක් කරලා තියෙනවා. එතකොට බාෂ්මික ඔක්සයිඩ්, එතකොට සෝඩියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරොත් අපි දන්නවා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. එතකොට සෝඩියම් ඔක්සයිඩ් බාෂ්මික ඔක්සයිඩ්යක්. එතන මැග්නීසියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් දීප්තිමත් දැල්ලක් සහිතව දැවිලා මැග්නීසියම් ඔක්සයිඩ් සුදු පාට කුඩක් හදනවා කියලා ඔබ පොඩි පන්තිල් දාති ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒකත් බාෂ්මික ඔක්සයිඩ්යක්. ලිට්මස් පරීක්ෂණයෙන් හඳුනගන්න පුළුවන් අපිට ඕන. එම ඔක්සයිඩ් ජලයේදී කරාම බාෂ්මික ද්‍රාවණයක් සෑදෙනවා. සෝඩියම් ඔක්සයිඩ් ජලයේදී කළ විට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හැදෙනවා. ඒකත් අර විදිහට රතු සානේ ලිට්මස් දැමුවොත් අපි දන්නවා රතු ලිට්මස් නිල් පාට හරවනවා. ඒක බාෂ්මික ද්‍රාවණයක් විදිහට ගන්න. මේ පොදුවේ ලෝහවල ලෝහ හඳුනගන්න තියෙන භෞතික සහ රසායනික ගුණ අපි ඒ සාකච්ඡා කළේ. ඉතින් දුවේ පුතේ අලෝහ සම්බන්ධව කතා කරනකොට ඝන, ද්‍රව සහ වායු අවස්ථාවේ පවතින අලෝහ තියෙනවා. ඝන අවස්ථාවේ පවතින අලෝහ විදිහට අපි ගන්න අවතාවග බලන්න කාබන්, සල්ප, පොස්පරස්, අයඩින්. ඔබ අයඩින් මතක තියාගන්න. අයඩින් ගැන දන්නවා. අයඩින් ලුණු ගැන දන්නවා. අහලා තියෙනවා මීට පෙර. ද්‍රව අවස්ථාවේ පවතින පරමාණු දැන් මුල් ද්‍රව්‍යයක් විදිහ තමයි අපි බ්‍රෝමීන් හඳුනගන්නේ. ඒ වගේ වායු අවස්ථාවේ තියෙන මුල් ද්‍රව්‍ය පරමාණු විදිහ අපි හඳුනගන්නේ ක්ලෝරීන්, ෆ්ලෝරීන්, හයිඩ්‍රජන්. වායු අවස්ථාවේ තියෙන පරමාණු විදිහට ඔක්සිජන්, නයිට්‍රජන් වගේ ඒවා අපි හඳුනගන්නවා. අලෝහවල අපි හඳුනගන්නේ අලෝහවල භෞතික ගුණ හෝ රසායනික ගුණ පදනම් කරගෙන. අලෝහවල භෞතික ගුණ විදිහට අපි ගන්නේ බොහෝ අලෝහ තැළුවම කුඩු වෙලා යනවා. දැන් ඔබ දන්නවා කාබන් අඩංගු අඟුරු තැළුවම කුඩු වෙනවා. සල්ප කැට වශයෙන් තියෙනවා. මිටියකින් කුඩා බලයක් එදුවම කුඩු වෙලා යනවා. ඒකට අපි කියනවා බංගුරයි කියලා. එතකොට බොහෝ අලෝහ බංගුරයි. නැ කුඩු වෙලා යනවා. දුර්වල තාපසන්නායක වෙනවා. එහෙනම් තාපය ගමන් කරන අය අපි දන්නවා කේතලේ අපි අල්ලන හැන්ඩල් එකේ පරිවාරක ද්‍රව්‍යයක් විදිහට තියෙන තාපය ගමන් කරන්නේ අලෝහමය ද්‍රව්‍යකින් හදලා තියෙන්නේ. ඒ වගේම ඔය විද්‍යුත් උපකරණවල අපි අතේ අල්ලන කොටස පරිවාරක ද්‍රව්‍ය නැත්නම් තාපය සන්නායනය නොකරන විදුලිය සන්නායනය නොකරන ද්‍රව්‍යවලින් තමයි අලෝහමය ද්‍රව්‍යකින් තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම දුර්වල විද්‍යුත් සන්නායක වෙනවා අලෝහ. මේසයි වගේ උත් හඳුන ගන්න පුළුවන්. නමුත් කාබන් වල බහුරූපී ආකාරයක් වන මිනිරන් අලෝහයක් වුවද විද්‍යුතය සංගණනය කරනවා. ඒක විභාග ප්‍රශ්නයක් වුණා. එතකොට විදුලි සංගණනය කරන අලෝහයක් නම් කරන්න කිව්වොත් එහෙම මිනිරන් විදිහ තමයි අපි නම් කරන්නේ. ඒ වගේම ඝනත්වයේ සාපේක්ෂ වාඩි දැන් ලෝහත් එක්ක සංසන්දනය කරනකොට ගොඩක් ඝනත්වය අඩුයි පුතේ. අලෝහයක් වන බහුරූපී ආකාරයක් වෙනවා මේ අලෝහවල දියමන්ති. දියමන්තිල ඝනත්වය වැඩිම එක වෙනවා. ඒ වගේම තන්‍යතාවය සහ ආහනිතා කියන ගුණ දෙකම පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ කම්බියක් ලෙස සකස් කරන්නත් බෑ. තරල තහඩුවක් ලෙස සකස් කරන්නත් බැරි බව ඔබ දන්නවා දැන්. අලෝහවල රසායනික ගුණ විදිහට අපි රසායනික ගුණ සොයා බැලුවොත් අලෝහ ඍණ අයන, ඇන අයන සාදයි. ක්ලෝරීන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 2යි 8යි 7යි 17යි ඉලෙක්ට්‍රෝන. එතකොට මෙයා ස්ථායි වෙන්න තමයි උත්සාහ කරන. අස්ථායය ස්ථායි වෙන්න උත්සාහ කරනවා. එහෙම කළොත් ඉලෙක්ට්‍රෝන එයා ලබා ගන්නවා. අවසාන ශක්තිමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එයාට පුළුවන් ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන 1ක් ලබා ගන්නත් පුළුවන්. මෙයා කරන්නේ පහසු දේ ඉලෙක්ට්‍රෝන 1ක් ලබා ගැනීම. ඉලෙක්ට්‍රෝන 1ක් ලබාගෙන ක්ලෝරින් ඍණ අයනයක් හදනවා. අලෝහ ඍණ අයන බවට උදාහරණයක් තමයි අපි සලකා බැලුවේ. ඒ වගේම අලෝහ ඔක්සිජන් සමග සාධන ඔක්සයිඩ් ආම්ලික ඔක්සයිඩ්. ඒ කියන්නේ රතු සහ නිල් ලිට්මස් ඇතුළු කළ විට නිල් ලිට්මස් රතු පාටට හරවනවා. තෙත රතු සහ නිල් ලිට්මස් ඇතුළු කරන්න ඕනේ. එතකොට නිල් ලිට්මස් රතු පාටට හැරෙනවා. මේ ඔක්සයිඩ් ජලයේ දීවීමෙන් ආම්ලයක් සාදන්න පුළුවන්. දැන් කාබන් ඔක්සිජන් එකතු වුණාම ඕන කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒක ආම්ලික ඔක්සයිඩ්යක්. කාබන් ඩයොක්සයිඩ් ජලයේදී වුණා කාබොනික් අම්ලය. දැන් ඔබ සෝඩා කියලා පානය කරන සෝඩා වතුරේ තියෙන කාබොනික් අම්ලය ඊටාම දුර්වල ආම්ලිකතාවයක් පෙන්නුම් කරනවා. රතු සහ නිල් ලිට්මස් සතුරු කරලා බලන්න පුතේ. එවිට ඔබට බලා ගන්න පුළුවන් නිල් ලිට්මස් එක රතු පාටට හැරෙනවා. ඒ අනුව ආම්ලිකයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඔය ට්‍රෙල් වගේ දහනේනට ඒ අපද්‍රව්‍යයක් ඉදිරිය සල්ප තියෙනවා. සල්ප ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා සල්ප ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. ඒක ආම්ලික ඔක්සයිඩයක්. සල්ප ඩයොක්සයිඩ් ජලයේදී වුණා සල්ප පියුරස් කියන ආම්ලය සකස් වෙනවා. මේ අනුව අපි දන්නවා අලෝහ ඔක්සිජන් සමග සාධන ඔක්සයිඩ ආම්ලික බව. ඒ වගේම දුවේ පුතේ ලෝහ අලෝහ ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ලෝහ සහ අලෝහ ගුණ අතරමැදි ගුණ වෙන්න ද්‍රව්‍ය තමයි අපි මේ ලෝහ අලෝහ ලෙස සටහන් කරන්නේ. ඒවා ආවර්තාවක් 115 සඳහන් වන ආවර්තාවක් විදිහට කොළපාටින් සඳහන් කරලා බ්‍රෝමීන්, සිලිකන්, ජර්මේනියම්, ආසනික් වගේ මුල් ද්‍රව්‍ය පිළක් අපිට හඳුනගන්න පුළුවන්. 65 පිටුව ආවර්තාවගේ කොළපාට කර ඇති පිටුව නිරීක්ෂණය කර බලන්න. එවිට ඔබට ලෝහ අලෝහ හඳුනගන්න පුළුවන්. දුවේ පුතේ ගෙදර වැඩක් විදියට ඔබ මේ ක්‍රියාකාරකම කරන්න විසල් බෝඩ් එකක් අරගෙන ඒ තීරු පහක් වෙන් කරගන්න. ඔබට අධ්‍යයනය කිරීමට අවශ්‍ය සියලුම ලෝහ අලෝහ ලෝහාලෝහ පිළිබඳව පෙළ පොතත් උදව් කරගෙන ඒවායේ භෞතික ගුණ, රසායනික ගුණ, භාවිතාන අවස්ථා සහ විශේෂ ලක්ෂණ එම වගුවට ඇතුළත් කරලා ඔබ සම්පූර්ණ කරන්න කටයුතු කරන්න. දැන් ඔබට මේක වැටෙන්නේ නැතුව ඇති. මොකද වගුවක් සම්බන්ධව අපි ගුවන්විදුලියෙන් දෙන පණිවිඩය අවබෝධ නොවන්න පුළුවන්. ඉතින් අපි උදාහරණයක් විදිහට බලමු. අපි තීරු පහක් ගහගන්න කිව්වා මිස්ටල් බෝඩ් එකක. මේකේ පළවෙනි තීරුවේ ලෝහ හෝ අලෝහ හෝ ලෝහාලෝහේ නම් කරන්න. උදාහරණයක් සෝඩියම් කියලා හිතමුකෝ. පළවෙනි තීරුව කුඩාවට ගන්න. දෙවෙනි තීරුවේ භෞතික ගුණ සටහන් කරන්න. ඒක ටිකක් විශාලව ඔබට ඇඳ ගන්න වෙනවා. තුන්වෙනි තීරුවත් විශාලව ඇඳ ගන්න. ඒකේ රසායනික ගුණ සටහන් කරන්න. හතරවෙනි තීරුවේ භාවිතාන ආස්ථා ඒ තීරුවත් ටිකක් විශාලව සටහන් කරගන්න. පස්වෙනි තීරුවත් තරමක් විශාලව සටහන් කරගන්න. ඒකේ විශේෂ කරුණු ලියන්න. එතකොට ඔබ පළවෙනි තීරුවේ ලෝහ අලෝහ ලෝහ අලෝහ ලෙසත්, දෙවෙනි තීරුවේ භෞතික ගුණ සටහන් කරන්නත්, තුන්වෙනි තීරුවේ රසායනික ගුණ සටහන් කරන්නත්, හතරවෙනි තීරුවේ භාවිත කරන අවස්ථා සටහන් කරන්නත්, පස්වෙනි තීරුවේ විශේෂ කරුණු සටහන් කරන්නත් විදියට මිසල් බෝඩ් එක සකස් කරගෙන මොන අපේ උදාහරණයක් විදියට සෝඩියම් ගම ඔන්න පළවෙනි තීරුවේ සෝඩියම් ලිව්වා. ඒකේ භෞතික ගුණ අපි බලමු. පිහියකින් කැපී හැකි තරම් මෘදු ලෝහයක් සෝඩියම් කියන්නේ. ඔන්න භෞතික ගුණයක්. ජලයට වඩා ඝනත්වය අඩුයි. සහ ජලයේ පා වෙනවා. විදුතා තාප සන්නායකතාව පෙන්වනවා. ඒතර මේ භෞතික ගුණට වලට වඩා ඔබේ පෙළ පොතේ සටහන් වෙනවා පුතේ. මම මේ කෙටි කාලයක් තුළ කරන නිසා කීපයකින් නවතිනවා. ඒ වගේම සෝඩියම් වල රසායනික ගුණ සැලකුවොත් සෝඩියම් ඔක්සිජන් සමග ප්‍රබලව ප්‍රතික්‍රියා කර ලෝහ ඔක්සයිඩ් සාදනවා. ඒක රසායනික ගුණයක්. දහණය වෙන ඒවා, ඔක්සයිඩ් සාදන ඒවා, තව වෙනත් සංයෝගයක් බවට පත් වෙන ඒවා අපි දන්නවා රසායනික ප්‍රතික්‍රියා කියලා. සිසිල් ජලය සමග සූ හඩක් නගමින් සීඝ්‍ර ප්‍රතික්‍රියාවක් දක්වන ලෝහය මොකද්ද කියලා වුත් ඒක අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම සෝඩියම් විදිහට දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම එහෙම ප්‍රතික්‍රියා කළ සිසිල් ජලය සමග වේගයෙන් ප්‍රතික්‍රියා කළ සෝඩියම්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් පිට කරන බව රසායනික ගුණයක් විදිහට මතක තියාගන්න. තවත් ගුණ තියෙනවා පුතේ, ඔබ අධ්‍යයනය කර සටහන් කරගන්න. මේ ගිතා වැදගත් වෙයි. ඔබ සකස් කර ඔබ පාඩම් කරන මේ සිසරා සටහන් කරොත් ඔබට රසායන විද්‍යාවේ ලොකු ගමනක් යන්න හේතු වෙන කාරණා කීපයක් තමයි ඒ සඳහන් වෙන්නේ. භාවිතා වෙන අවස්ථා විදියට කහ පැහැ ආලෝකය විහිදෙන ලාම්පු සඳහා යොදා ගන්න. දැන් ඔබේ ගෙදර තියෙන ගෑස් කුකරේ දැල්ලව දන්නෝ බන්සන් දැල්ලේ පාට නිල් පාට. හැබැයි අපි ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ස්වල්පයක් ඒට ඉස්සොත් අපි දන්නවා ඒක කහ පාට. ඒ සෝඩියම් දහණය වීමේදී තමයි ඒ කහ පාට දැල්ල ඇති වෙන්නේ. කහ පැහැ ආලෝකය විහිදෙන ලාම්පු සඳහා යොදා ගන්නවා සෝඩියම්. ඒ වගේම ඩෙනිම් කලිසම් වර්ණ ගැන්වීමට යොදා ගන්නවා ඉන්ඩිගෝ වර්ණය නිපද වීමටත් සෝඩියම්. මේ පිළිබඳව ඔබේ ගුරුතුමා ගුරුතුමී සමග වැඩිදුරටත් සාකච්ඡා කරන පුතේ. තවත් භාවිත අවස්ථා තියෙනවා. ගුරුතුමා ගුරුතුමී නැතුව සෝඩියම් සම්බන්ධව තියෙන පරීක්ෂණ කිසිවක් කරන්න යන්න එපා. ගම්මි සැටයක් තරම් ඉතා කුඩා කැබැල්ලක් තමයි ජලයට දාන්නේ. ඒකත් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා, ගිනි ගන්නවා, පුපුරලා ගිහලා අනතුරු වෙන්න පුළුවන්. මේව තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් කළ යුතු දෙයක්. ගුරුතුමා ගුරුතුමිය සමග කරන්න කියන එක තමයි විශේෂ කරුණක් ඉදිරි සටහන් කරන්න ඕනේ. ඉතින් බ්‍රිසිල් බෝඩ් එක ඔබ සකස් කරගෙන තීරු පහවෙන් කරගෙන ලෝහ අලෝහ ලෝහ අලෝහ සඳහා තීරුවක්, භෞතික ගුණ සඳහා තීරුවක්, රසායනික ගුණ සඳහා තීරුවක්, භාවිත අවස්ථා සඳහා තීරුවක් සහ විශේෂ කරුණු සඳහා තීරුවක් සකස් කර ඉතාම පැහැදිලිව සටහන් කර ඔබ පාඩම් කරන ස්ථානයේ සටහන් කරගන්න. එතකොට ඔබට රසායන විද්‍යාවේ නව පෙරළියක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ පාඩමේදී තව බලාපොරොත්තු වෙන රසායනික සූත්‍ර ලිවීම සඳහා ඔබව හුරු කරන්න. නමුත් කාල වේලාව මදි නිසා මෙතකින් පාඩම නිමා කරනවා. ඉතින් දුවේ පුතේ අද දවසේ පදාර්ථ ව්‍යුහයේ සම්බන්ධව අපි කතා කරපු අධ්‍යයනය කරපු කරුණු වලින් ඔබ පෝෂණය වෙන්න ඇතයි මම බලාපොරොත්තු වෙනවා. එනම් බොහොමත් මිස්ටි අද දවසේ ඔබ මාත් සමග සම්බන්ධ වෙලා දැක්වූ සහයෝගය වගේම ඔබේ ජීවිතය සකස් කරන්න මට මේ ධර්මින් හරි සම්බන්ධ වීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා.
ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ මොනරාගල අධ්‍යාපන කලාපයේ මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.